තවත් මේක තියෙනවා මේ අභිධර්ම ප්‍රශ්නයක්. චිත්තක්ෂණේ සහ චිත වීතිය පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. ඒ මේවා ටික ටික කියා දෙන්න දෙලා මොකද වැඩිපුර කියන්න ගියොත් එහෙම උගදෙනෙක් ඇකිලෙන්න පටන් ගන්නවා. ඔය ගැඹුරු අභිධර්ම අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන බණක් කියන්න කියන වතනේ ඉන්නවා. නොකීවත් ඔය වතනේ ඉන්නවා. නැව කීප දෙනෙක් විතරක් මේක තේරුම් ගන්න කැමතියි ඉන්නවා. අභිධර්මය ගැන මොන හරි චිත වීති ගැන හදාරපු කෙනෙක් ඉන්නවනම් එයාට මේකෙන් ටිකක් හරි රසයි. හොයා ගන්න හිතෙනවා. ඉතින් මේක හරි ගැඹුරු තැනක්. චිත්තක්ෂණ වශයෙන් කිසිම කෙනෙක්ගේ හිත පහළ වෙන්නේ නැහැ. එක එක හිත පහළ වෙනවා. චිත්ත වීති කාණ්ඩ වශයෙන් තමයි මේ හිත වීති පහළ වෙන්නේ. චිත්තක්ෂණමයි පහළ වෙන්නේ එක මොහොතකට. වීතියක් එක ක්ෂණයකින් එන්නේ නැහැ. චිත්ත වීතියක් නැතුව චිත්තක්ෂණයක් දෙකක් ගිහිලා නැත්නම් ඉවර වෙන්නේ නැහැ. එහෙනම් යම්කිසි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් කියන මේ පංචද්වාරයෙන් අරමුණ කරගත්තහම ඒ පළවෙනි ගත්ත අරමුණ ගත්තනම් එතන පටන්ගෙන චිත්ත වීතියක චිත්තක්ෂණ 17ක් ගිහිලා කෙලවර වෙනකන් අතරමගින අතර වෙන්නේ නැහැ. ඒක චිත්ත නියමයක්. ඒක හරි ගැඹුරු දෙයක්. මේ ගැඹුරු විස්තරයක් මේ අහන්නේ. අතීත භවංග කියලා එකක් තියෙනවා. භවංගේ භවංගයයි භවංග චිත්තයයි දෙකක්. භවංගයේ පූර්ණ කර්මජයි. ඇස කන දිවනාසයේ ශාරීරියේ මන කියන මේ ඉන්ද්‍රිය පහ, ඉන්ද්‍රිය පහයි හයවෙනි මනේන්ද්‍රියත් එක්කලා වත් රූපය සම්බන්ධ කරලා මෙන්න මේ ටික කර්ම ශක්තියෙන් පහල කරන පූර්ණ කර්මජයි. යම් තැනක කෙනෙක් පටිසන්ධි වශයෙන් පටිසන්ධියට පත් වුණාට පස්සේ සත්වේක වශයෙන් පහල වුණාට පස්සේ කර්ම වේගයෙන් පවත්තාගෙන එනවා චුතිය යනකම්. කවදාහරි ඒ අත්බැව මෙරිලා යනකම්ම චුතියට පත් වෙන කියන ඉදා වෙනකම් අතරමැද කාලයේ භවාංග වශයෙන් පවත්තාගෙන එනවා කර්ම ශක්තිය. ওই කර්ම ශක්තියෙන් පවත්තනට ඒකෙන් මොනවද ගොඩනගන්නේ? භවයට අංගයක් වෙලා පැවැත්මට අංගයක් වෙලා පැවැත්මක් ගොඩනගලාගෙන දෙනවා. ඒ ගොඩනගලා දෙන කර්ම ශක්තිය තමයි භවාංග ශක්තිය. ඒකෙන් මොනවද ගොඩනගන්නේ? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන මෙන්න මේ උපාදාය රූප කියලා කොටසක් තියෙනවා. ප්‍රසාද රූප කියලා කොටසක්. මෙන්න මේ ප්‍රසාද රූප කියන එක මේ ඇහැට පේන එකක් නෙමෙයි. මස්ලේ කය නෙමෙයි ප්‍රසාද රූපය කියන්නේ. මේ මස්ලේ කය හට ගැනීමට ඉස්සෙල්ලා හට ගන්නවා කර්මජ කාන්දන් රූපය. අත අපේ වචනෙන් දැන් වැටෙන වචනෙන් කියනනම් කාන්දම් කාන්දම්මය රූපය. කිරණ රූපයක් තව විදිහකින් කියනවනම් කර්ම ශක්තියෙන් හටගන්නේ මෙන්න මේක තමයි. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියන පහෙන් යුත් වෙලා වස්තු රූපය මනෝද්වාරයේ වශයෙන් පිළිලා සකස් වෙන්නේ. ඔය කර්ම ශක්තිය මුල් කරගෙනමයි සකස් වෙන්නේ. වෙන එකකින් නෙමෙයි. බාහිර ලෝකෙන් ඒගොල්ලෝ මොනවක් ගන්න දෙයක් නැහැ. ඕක ගත්තාම කියනවා කර්ම චිත්ත කියන දෙකෙන් පහළින් ඒවා වෙනවා. කර්මයෙන් පහළ වුණාට පස්සේ හිත හටගත්තාට පස්සේ තමයි චිත්තජ රූප හටගන්නේ. පළවෙනි රූපය පූර්ණ කර්මජයි. ඒකජ කාය කියලා ඔකට කියනවා. ඒ කර්මයෙන් හටගන්න රූප ඇහිපිය ගන්න මොහොතක් කැන්ඩිසෙල්ලා නිදහස් වෙනවා මේ විශ්වයට. හැබැයි ඒක යම්කි ශක්තියක් කැවුවා නම් කැවූ ශක්තියත් එක්කලා ඊට අනුකූලව පිහිටලා හිටිනවා. එනා යම්කිසි ගති රුවකට අනුකූල ශක්තිය කැවුව නිසා කර්ම ශක්තියෙන් ඒ රුවට අනුකූල කාන්දම් ශක්තියක් ගොඩනැගිලා ඒක එකක් වටා එකක් බැඳිලා බැඳිලා හිටම් සියුම් කාන්දම්මය රූපයක් හැදෙනවා. කිරණ රූපයක්. මෙන්න මේ හටගත්ත මොහොතේ පටන්ගෙන ඒක භ්‍රමණ චක්‍රවලට ක්‍රියාත්මක වෙලා ඍතු විපර්යාසයට පත් වෙන ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ ඍතු විපර්යාසයට පත් වෙවි එකට බැඳි බැඳි රැඳි රැඳි අර කර්මජ නිපදවන පරමාණු සුද්ධාෂ්ටක එකතු වෙවි. අර රූපාකාරයට පිහිටනකොට මොකද වෙන්නේ? ඔතන කර්ම සහ ඍතු කියන දෙකින් හටගත්ත රූප කලාපියන්ගේ පිහිටීමකින් ඔකට ද්විජ කාය කියනවා. දෙවෙනි කාය. ඒකජ කාය ද්විජ කාය වුණා. දැන් එතකොට මනසට හේතු වෙන්නා වූ වස්තු රූපය හැදිලා ධර්මියෝ ඝට්ටණය කරලා දෙනවා අර කියන කර්ම ශක්තියෙම. තව හිතක් ආවෙ නැහැ. ඝට්ටණය කරනකොට මලංච පටිච්ච ධම්මේච උපාදිත මනෝවිඥාන කියලා හිත හට ගන්නවා. ඝට්ටණය පුරේ ජාතයි මුලින් පහළ වුණා. ඒ ඝට්ටණය නිසා හටගත් ප්‍රතිවලයේ තමයි පත්‍යේ ජාතිය පසුව පහළ වෙච්ච විඥානෙ. අනේ විඥානෙ පහළ නම් කියනවා චිත්ත පහළ වුණා. ඔන්නේ විඥානය පහළ කරන හැම මොහොතක් ගානේම මනෝවිඥාන ඇරෙන්න, පූර්ණ මනෝවිඥාන ඇරෙන්න, අර ඇස කන දිවනාතී ශාරීරිය කියන රූප පහල කරලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණක් ඕවට ඝට්ටණය කරලා දෙනවා කර්ම ශක්තිය. එහෙනම් ඇහැයි රූපයයි පුරේ ජාතයි, චක්කු විඥානයේ පත්‍යේ ජාතයි පසුව පහල වුණා. පූර්ව මුලින් පහළ වෙලා තියෙන පුරේ ජාතකයේ පූර්වයෙන් පහළ වුණා කියන එකයි. ඇහි රූපයයි. කනයි ශබ්දයයි පුරේ ජාතයි මුලින් පහළ වුණා. ඒ දෙක ගැටණෙන් සෝත විඥානයේ පත්‍යේ ජාතයි පසුව පහළ වුණා. නාසයයි ගන්ධයයි පුරේ ජාතයි මුලින් පහළ වුණා. ඒ දෙකේ ගැටණෙන් පත්‍යේ ජාතයි පසුව පහළ වුණා ඝාන විඥානයි. දිවයි රසයයි මුලින් පහළ වුණා. කර්ම ශක්තිය මුල් කරගෙන සම්බන්ධය ආවේ. ඒ දෙක එකතු වෙලා හිටන් පත්‍යේ ජාතයි ඒකෙන් පහළ වෙච්ච දිවහා විඥානයි. කයයි පොට්ටබ්බයයි මුලින් පහළ වෙලා ඒ ස්පර්ශයෙන් හට ගන්නවා ඉන්නකොටම පත්‍යේ ජාතයි කාය විඥානයි. එහෙනම් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ ටිකත් මනයි ධර්මයයි මුලින් පහළ වුණා. මනෝ විඥානයේ පත්‍යේ ජාතයි පස්සේ පහළ වුණා. ඔය විඥාන හයම චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන හයම මුලින් පහළ වෙච්ච කර්ම ශක්තියේ ප්‍රතිඵල. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල. මෙන්න මේ විඥාය පහළිනකොට ඒකේ පහළ වෙනවා චිත්ත වීති ක්‍රමයකට. අන්නේ අරමුණක් එන මොහොතක් ගානින් අර අතීත භවාංගය වශයෙන් ආපු මුලට අරමුණ මනෝද්වාරයේ මනෝද්වාරයේ මනසට ගත්ත කර්ම කර්මනිමිති ගති නිමිති නිසා හටගත්ත ඒකෙන් හටගත්ත ගතිය තමයි අරමුණු කරගෙන පවතින්නේ. අන්නේ ගතිය අරමුණු කර කර යලි යලි දෙනකොට කර්ම ශක්තිය මේක කර කර දෙනකොට පහළ වෙනවා අනුකූල හිතක් අර ඉස්සෙල්ලා හැතුණු හිත. ඒක තමයි උපං හිත කියන්නේ. ඒක තමයි කියව භවාංග චිත්තේ. මේ භවාංග චිත්තේ ඉන්නකන් ඒ චිත්ත වීති දෙකක් එක සත්‍ය වෙන කොතනකවත් හටගන්නේ නැහැ. කොයි මොහොත හරි ඇහෙනවා, පේනවා, ඒතොර ගඳ සුවඳ දැනෙනවා, රහ දැනෙනවා, ස්පර්ශ දැනෙනවා කියන යම් කිසි චිත්තාවලිය සකස් වෙනවා. අරක හිඳෙන්න ඕනේ. අර භවාංග චිත්ත වීතිය හිඳිලා වීති සිත්තියක් ආරම්භ කරන්න ඕනේ. මෙන්න මේ අරමුණක් එන වෙලාවට ඇහැට හෝ කන්ට හෝ මේ එක ඉන්ද්‍රියට අරමුණක් එනවා එකක් ගමු පහසුවට. ඇහැට ආවා අරමුණ. ওই අරමුණ එනකොට මොකද කරන්නේ? අරමුණ නිසා අර වස්තු රූපේට මේකෙන් කම්පනියක් ඇති කරවනවා. ආප අරමුණ වැඩින ක්‍රමවේදයක් තියෙනවා. ওই විලාදී භවාංගේ අරමුණු කරගෙන තමයි චිත්තය පහළ වෙලා තිබුණේ. දැන් ওই භවාංගේ චිත්තය එතන තියෙනකොට මේ අරමුණ වදිනකොටම චිත්තක්ෂණය කියන තත්පරයක් කෝටි ලක්ෂයකට බෙදුවත් පංගුව තරම් කාලයක්. ඇහිපිය ගහන මොහොතක් අසුරු සැනක් කෝටි ලක්ෂයකට බෙදුවොත් පංගුව තරම් කාලයක් මේ කියන්නේ ඒක චිත්තක්ෂණයේ කාල මාත්‍රේ. මෙන්න මෙහෙම කාල මාත්‍රේ එකක් ගෙවිලා හිටන් ගෙවිලා යන කාලය කියා. අරමුණ වදින කාල සීමාවට. ඔකට කිව්වා අතීත භවංග. ඊට පස්සේ අර අරමුණ වැදුනට පස්සේ ක්‍රමයක් තියෙනවා මේක හැබැයි පොතේ නැති එකක් එකයි මේක විග්‍රහ කරන්න ඕනේ. පොතේ ඔක විග්‍රහ කරපු තැනක් නැහැ හැඟවිලා. මේකේ තියෙන කම්පන නියමයක්. ඒක විද්‍යාව විද්‍යාවෙන් හොයලා තියෙන දෙයක්. පිත්තලවල, තඹවල, රත්තරන්වල, රිදීවල යම් කිසි ඒකේ තියෙන යමක් වැදුනහම කම්පන වාර ගණනක් ගිහිනා හතර වෙනවා. කම්පන ඒකක 100 ගණන් ඒවල් තියෙනවා. 300, 400 ඒවා එක එක ගණන්. අන්න ඒ වගේ වස්තු රූපයට එකපාරක් යමකින් වැදුනොත් ඝට්ටණිය වුණොත් ඒ වස්තු රූපයේ 1000 වතාවක් කම්පණය වෙනවා. ඒක වළක්වන්න බැ ගාන වෙනස් වෙන්නේ. ඒකේ උරුමය, නියමය. මේක ඇහෙන් රූප අරමුණ වදිනකොට ප්‍රසාද රූපයේ වැදිලා හිටන් මනෝද්වාරී වස්තු රූපය වදිනකොට මනසට ద్వාරයේ පිහිටලා තියෙන වස්තු රූපය 1000 වතාවක් කම්පණය වෙනවා. මෙන්න මේ කම්පණය වෙන්න පටන් ගත්තාම 1000 ඉවරලා නවතිනවා මිසක් අතලමගේ නවතින්නේ නැහැ. මේක ධර්මතාවය. ඔන්නෝගේ එක වතාවක් වදිනකොට අතීත භවාංග වශයෙන් එක චිත්තස්සනේ කාලී ගියා. දෙවෙනි කම්පන වතාව වදිනකොට භවාංග චලන ගියා, තව එකක් ගියා. තුන්වෙනි වතාව වදින භවාංග උපච්ඡේද ගියා, තව එකක් ගියා. ඊට පස්සේ හතරවෙනි වතාව වදිනකොට පංචාද්වාර ආවර්ජන කියන එකක් ආවා. අන්න ආවර්ජන කරපු වෙලාව. ඊට පස්සේ දකින්නම් පෙනීමක් නම් ආයේ චක්කු විඤ්ඤාණ කියලා තව චිත්තක්ෂණයක් ගියා. ඊළාට ආපු චිත්තක්ෂණේ තව එකක් වැදුනා. ඊට පස්සේ ඒක භුක්ති විඳින් වශයෙන් විපාක වශයෙන් පිළිගත සම්පටිච්චන කියලා. තව පාරක් ගැටෙන උනහම මේ භුක්තියකින් හම්බ වුණා. අර කම්පන වාරමේ යන්නේ කියන එක හදි වේගෙන් සිද්ධ වෙන දෙයක්. විග්‍රහ කළා කිව්වට. ඊට පස්සේ සම්පාලිච්චනලට ඒක මොකද්ද කියලා තීරණය කරගන්න ඊළඟ චිත්තක්ෂණ වදිනකොට ඒකේ ආස්වාදයේ ගත්ත ඒකේ ස්පර්ශය අරගෙන. වොත්තපන කිය ඊළඟ චිත්තාසේ වදිනකොට දැන් ඉදිරියට මේ ආපු චිත්තයේ අරමුණ පිළිබඳව කෙවඳු භුක්තියක් ලැබිය යුතු කියලා ක්ෂණික තීරණයක් ආවා. ඒක තා චිත්තක්ෂණයක් ගියා. ඊට පස්සේ භුක්ති විඳගෙන ඒ පස්සේ දිව්වා චිත්තක්ෂණ හතකින්. ජවන 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 කියලා. හතක් ගියන පස්සේ බලනකොට දැන් කීයක් ගිහින්ද? අතීත භවංග, භවංග චලන, භවංග උපජ්ජේද, පංචද්වාරා වජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ච සම්තීන, වොත්තපන අටක් ගියා. ජවන 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 13ක් ගියා. පහට ජවන ජවන 15ක් ගියා ජවන හතත් එක්කලා 6යි 7යි 15යි තව චිත්තසන දෙකක් වෙනකන් චිත්ත වීති තියෙනවා භවංග භවංග කියලා ඒ හටගත්තා භවයටම අංග වෙලා චිත්තසන දෙකක් ගියා චිත්ත වීති අවසන් වුණා චිත්තසන 17 ඉවරයි ඔය චිත්ත වීතියක් යන හැටි අනුබද්ධ ආධාරක චිත්ත වීති කියලා තියෙනවා ඊට පස්සේ ඒ ඉන්ද්‍රියංගෙන් පංචේන්ද්‍රියංගෙන් ඇහෙන් ගත්තා නම් චක්කු ඉන්ද්‍රියෙන් ගත්ත ඒ අරමුණ මුල් කරගෙන මනෝද්වාර චිත්ත වීති තුනක් ආයිත් යනවා ඒක භුක්ති විදී අන්නේක චිත්තක්ෂණ 17 චිත්ත වීති තුනක් යනවා ඒක කියනකොට චිත්තක්ෂණ ඔය ක්‍රමවල 17ක් යනවා ඔවර කියනවා සප්ත රසායුෂ්ක චිත්ත වීති චිත්තක්ෂණ 17ක් ආවි ඇති චිත්ත වීති පංචද්වාරයේ සහ පංචද්වාරයේ සම්බන්ධ මනෝද්වාරයේ පූර්ණ මනෝද්වාර චිත්ත වීති කියලා කොටසක් තියෙනවා ඒක සීමාවක් නෑ ධානයේදී එහෙපත් වුණොත් ඒ චිත්ත වීතිය ධ්‍යාන සමාපත්තියේ ඉන්නවා නම් කෝටි ප්‍රකෝටි වාර ගණන් චිත්තක්ෂණ ගෙවෙනකොට ධ්‍යාන 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 කියලා ඒ විදිහටම ජවන් චිත්තක්ෂණ වශයෙන් යනවා මනෝද්වාර ජවන් ඒ සමාධියේ ඉන්න තාකල් ඒක එහෙමම ඒක මනෝද්වාරයේ සිද්ධි ඉතින් හරි ගැඹුරු පැත්තක් මේවා මේ තෝරලා ගන්නෙ මොකටද මෙච්චර එක තෝරාගෙන නිවන් දකින්නද මේ හදන්නේ කියලා ප්‍රශ්නේ තියෙනවා නරක නෑ හොඳයි මේක හරි රසාස්වාදයි ධර්මයේ ගැඹුරු බව දැක්කහම ගැඹුරට වහින්න වහින්න අවිධර්මයේ හැටි එදර අවිධර්මයේ හැටි මෙහෙම වුණාට මේක ඉතින් මේ හුඟා රස තමයි මොකද අති ගැඹුරු ධර්මයක් ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ කොච්චර සිවුම් කරලා ලිහිල් කරලා පැටලුම් ඇරලා කොච්චර මේ හිත පිළවඳ විග්‍රහ දීලා තියෙනක තව තව බුද්ධ ප්‍රසාදයේ වැඩි වෙනවා ධර්ම ප්‍රසාදයේ වැඩි වෙනවා බුදුරජාණන් වහන්සේගේ මහා අග්‍රසේඨ ඥානීකරි මහා ගැඹුරට තව තව කිඳා බහැලා අති ප්‍රසාදයක් ඇති වෙනවා බොහොම හොඳයි හැබැයි නිවන් දකින්න මෙච්චර දුර යන්න ඕනේ නැහැ ඥානීය තියෙන ප්‍රඥා තියෙන ප්‍රඥාධිකයි ඉදත් හිටියේ සරියත් හාමුදුරුවෝ ඒකේ පාරමිතා පුරාගෙන ඇවිදින් හිටියේ බුදුරජාණන් වහන්සේ දේශනා කළෝ අවිතර්මයේ තෝරාගන්නම ඒ නිසාම උන්වහන්සේ ළඟ හිටියේ පිරිසක් හිටියා ඒ ප්‍රඥාවට ගෝචරණ පිරිසක් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස වශයෙන් උන්වහන්සේගෙන් පටන් ගත්ත පිරිස අන්නේ පිරිසත් එක්කලා 500ක් භික්ෂුන් වහන්සේලා උපන් හපන් වෙලා හිටියා අවිතර්මයේ තෝරාගෙන අරන් ඉන්න අන්නේ පරම්පරාවට විතරයි මේ අවිතර්මයේ තීරෙන්නේ ඒ නිසා ඒ අය අවිතර්මදරේ වුණා ඒ පිරිස තමයි අභිධර්මයේ අරගෙන වෙලා හිටන් දිගෙන් දිගට සමන්ගේ ආචාර්ය පරම්පරාවෙන් ගෙනාවේ. ඉතින් තව තවත් මේ සංසාරේ පාරමිතා පුරුපා ඉන්නවනම් ඊට පස්සේ උන්වහන්සේ පිරිනමන පැවැල්ල පස්සේ අර ඵලපුර මේ අද වෙනකනුත් එනවා. කොතන කොතන හරි එකනේ දෙන්නේ තවත් ඉන්නවා පොඩ්ඩක් හරි තෝරාගන්න පුළුවන් අය. ඉතින් උන්වහන්සේලා ඒක නෝන විග්‍රහ කළා දෙයි. නමුත් මේ අභිධර්මයේ කියන එක හරි ගැඹුරුයි. ඕක තේසි වැඩක් නෙමෙයි තෝරාගන්න. පාරමිතා පුරුපා ගුණයක් වුණේ අභිධර්මයේ විග්‍රහ කර කර අර්ථ ගන්න හරි අමාරු දෙයක්. නව නිවන් දකින්න මෙච්චර හොයන්න ඕනේ මේ ලෝකේ මොනවා හටගත්තා ත්‍රිපරණාමිතපත් වෙලා විනාශය වෙනවා අපි කැමසියේ නැහැ කැමසියේ පවතින්නේ නැති මේ ලෝකයේ ඇතුළේ අපි බලාපොරොත්තු වෙනවා මේ කැමසියේ පවත්තන්න ඉතින් ප්‍රියමනාප දේවල් දෙනවා කැමසිය නැතුව ගෙවිල යන නිසාම අපි අකමැත්තෙන් දුක් වෙද්දි ගෙවිල යනවා අපි යමනාප දේවල් දෙනවා අපි කැමතිසේ නැහැ නමුත් ඒ වේ ධර්මතාවය ඇතුළේ දුක් කරදර දේවල් දෙනවා ওই දෙකේම දුකගෙන දීලා කෙලවර කරනවා මිස වෙන මොකක්ද අපිට හම්බුනේ සැනසීම කියලා දකින්න ඕනේ ඕක මේ සිහිනුවණින් බලනකොට ඔච්චර අභිධර්මයේ දුර යන්න ඕනේ. එහෙනම් මේ ලෝකේ හටගත්ත සියල්ලම තියෙන ওই දෙකේ නේද? සැපයි කියන ඒවා එනවා. එනකොට සන්තෝෂ වෙනවා. ඒක ගෙවිලා යනවා මහ දුකක් දීලා. දුකයි කියලා ඒවා එනවා. එන විල ඉඳන් ගිනි කෙලවර එනකම්. ওই දෙක මිසක් වෙන මොකද්ද ලෝකේ අපිට හම්බෙලා තියෙන්නේ? මෙච්චර කල් ඇවිදින් සැරිසලා තියෙන්නේ දුකට ගෙන දෙන දෙයක් හොඳයි කියලා බදාගෙන දුක් විඳලා. ඒක අල්ලන්න ගිහිල්ලා කෙලවරක් නැතුව ගිනි ගොඩවල්ම කෙලින් වැදින් පුච්චලා. ওই দিকে আমি দেবী দেবী আপ গমনাক মিলা হাম্বে হচ্ছে হারি আক না নাই ঠিক এইভাবে সসরা মগর দেখি দেখ দার অন্য বিমাসনের পাশে গিয়ে দার নিবান দাকিন ওচ্চের গামুরটে যান ওন না এই নিবান দাকিন এই দিয়ে করে গান্ড তাওয়াত ইন আর ওয়াগে ইন্নাই ইন্না না গামুরু দহম হোদলা হইলা হাইটান বিমাসেলা তেরুং গান্ড পুলো না রসাস্বাদিয়াক ইন্দকে দহম তুল ইয়ান্ড কামাক না এক হারি ওয়াটিনো মগদ ধর্মী অবিধর্মী তুলিন তমাই ইয়াম কিছি সূত্র বিবেক হো তিয়েন করে সোরা গান্ড বেরি কোটসাত তিউনো মেক বিগ্রহ করা তেরুং গান্ড එනිසා ඒක අභිධර්මයේ හරි වටිනවා. ඖෂධ සකස් කරලා දුන විශේෂඥයාවගේ මූලධර්ම තියෙන්නේ විශේෂඥයලන්. පෙතර නමක් ගහලා දුන්නාමයි වෛද්‍යවරයාට බෙහෙත් දෙන්න පුළුවන්. පෙත වැරදුනොත් මිශ්‍ර වුණොත් එහෙම වෛද්‍යවරයාට බෑ. අරගන්නේ මිශ්‍ර යවන්න ඕනේ මූලික විශේෂඥ වෛද්‍යවරයන් නැහ වෛද්‍ය විද්‍යාඥ ළඟට. විද්‍යාඥ රස පරීක්ෂණයට දාලා ඉවරලා තමයි බලන්නේ මේක මොන රසයෙන්ද තියෙන්නේ මේක මොන જાතියේ වේදද. එයාට මිසක් ඒක ආයෙ හැන්න බෑ වැරදුනොත් එහෙම. ඒ වගේ අවිධර්මයේ දන්න කෙනා තමයි සූත්‍ර ධර්මයේ වරද ගත්තොත් නැවත සුද්ධ කරලා දෙන්නේ. සූත්‍ර ධර්මයේ විතර දැනගත්ත කෙනා වෛද්‍යවරයා වගේ. අහලා හිටන් නිවන් දකින්න කෙනා රෝගියා රීලිසුව කරගත්තා වගේ. විශේෂඥ වෛද්‍යවරයා තමයි අවිධර්මයෙන් විග්‍රහ කළා ඉතින් පැටලෙන්නේ ඉතලා සුද්ධ කළ දෙන එක කරනවා. අය අතිවිශේෂ වෛද්‍යවරයා. විශේෂ වෛද්‍ය විශේෂඥයා. අන්න ඒ වගේ තමයි බුද්ධහම තුල ඉන්න ඕ වගේම ධර්ම විශේෂඥයෝ. හැබැයි මහා විද්‍යාඥයා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වෙලා විශේෂඥ පළපුරුදු දුන්න අභිධර්මයේ තුලින් වරදකව සොයා ගන්න. චක්‍රය කියා දුන්නා. හොයන හැටි. ඉතින් ඊට අනුකූලව සූත්‍ර විග්‍රහ කළා හිටන් දුන්නා. තේරුම් අරගෙන නිවන් දකින්න මඟ පෙන්නන. මඟ අනුගමනය කළා හිටන් ප්‍රතිඵල ලබාගෙන අරිහත් වෙනකම්පත් වෙනවා. රෝග සුව කරගත්ත නිරෝගී වෙච්ච අය. එහෙම ක්‍රමයක් මේ යන්නේ. ඉතින් ඔක හොඳට තේරුම් ගන්න ගැඹුරු උපමා වලින් පෙන්නන්නේ ඒකයි.